උක්කාං දෙතියා ඒක වචන
ඒ දෙතියා මේ
ඒක නැගීම් අර්ථ
නැගීම් අර්ථයේ පදයක් ක්‍රියාපදයක් තියෙන නිසා මේ නැංග තන නැංගී යම් තැනකදී ඒක දෙතියා
දෙතියා ආ
අතීත බහුවචන ක්‍රියාපදී ප්‍රථම පුරුෂ අතීත කාල බහුවචන ක්‍රියාපදී ආදී දිගේ කමන්නේ අරයෝ අපිනා කස්ස කස්ස හත්තන් කින්දි කින්දින්සුනේ අරයෝ කින්දින්සු
අරයෝ සතුරෝ අසිනා කඩෝ කස්ස කස්ස ගොවියාගේ හත්තන් අත චින්දින්ස් කෙප්පු හත්
හරි අද ටිකක් තියෙනවා
අරයෝ අරයෝ ප්‍රථමා බහුවචන
අසිනා
අසිනා කරණ කරණ එක වචන
කස්ස කස්ස
කස්ස කස්ස එක චතුත්ති එක වචන
චතුත්ති
අනේ
ගෝවියා ගේ කියලා කිව්වේ නේද?
ආ චැටි.
ආ
චැටි.
හත්තන්.
හත්තන්. ඒක දෙතියා ඒක වෙච්චේ.
ඊළඟට අධිපති අධිපති පාණිනා අසින් ගන්හි පාණිනා අසින් ගන්හි
අනි අධිපති ප්‍රථම 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 ඒවන පාණිනා පාණා අසින්
අසින්
අසින් ගන්හි අධිපති කඩු
පාණා කපුල් පාණ කියන්නේ කපුල් නේද මේක තිබුණානේ අත තිබුණා පාණා අත කියන ගන් හාති කියන ක්‍රියාපදයේ අතීත පදේ ගන් හාති කියලා කියන්නේ
මේ ගත්තේ මේ අධිපති
ගන්හි කියන්නේ ගත්තේ
අතින් හත ගන්න කොටගෙන අඳුර ගත්තේ
ගත්තේ හරි
තිති මොකක්ද අංගෙම ඒක
ගන්හි ගන්හි මේක දීලා තියෙන්නේ
වචන කියලා කියන්නේ
ගන්හි
තියෙනවා
තියෙන දීලා තියෙන්නේ ගන්හි 18 වෙනි දිනේ පළවෙනි පැත්තේ හතරවෙනි වචනේ
ගන්හි
හරි ආයෙත් මොනි ප්ලීස් එකක් මාගේ තුලි මේක ටිකක් අමාරුයි ගැටෙන්නේ මේ කවයෝ පොත්තකේහි ධම්මං උග්ගන් අන්ති උග්ගන් ඉන්සු කවයෝ පොත්තකේහි ධම්මං උග්ගන් ඉන්සු
පොතින් ධම්ම ධම්ම උපකරණ උගන් අන්ති
උගන් හිංසු
යන වර්තාව
භූපති අස්සං ආරුහිත්වා භූපති අස්සං ආරුහිත්වා දීපං ගච්ඡින්සු පුර ක්‍රියාව උත්තිය
භූපති රජතුමා හරි ප්‍රථම ඒක වෙන්න භූපති
අස්සං ආරුහිත්වා
අස්සං එතකොට අස් ද්විතිය ඒක වෙන්න අස්සය නේ
ආරුහිත්වා
රජතුමා අස්සය ආරුහිත්වා
ආරුහිත්වා කියන්නේ තේරුම් ආරුභති කියන්නේ
නැග ආරුහිත
අසන් ආරුහිත
නැග
වචන කියන්නේ අසන් ආරුහිත
අස්සයාට අස්සයාට
නැග කියන්නේ
සිංහල කියන්නේ රජතුමා අස්සයා
මතට නැග පිටට නැග
රජතුමා අසු පිට අස්සයාට අසු පිටට නැග
දීපං ගච්ඡි
දීප දිවයිනට ගියේ
ඊතනක අපි දැන් අර කෘතිමව උත්තර ලියන්න කියන්න යන්න එපා ඊතනක අපි දැන් සාමාන්‍ය විවහල කියන වචන තියෙනවා ඒ උත්තරේ කියන්න දැන් අස්සන් ආරෝහිත්වා කියන්නේ අපි කියන්නේ මොකක් අසු පිටට
නේද අසු මස පිටට නැදී
අස්සන් කියවහම පිටක් කියලා
කියන මතක කියන අර්ථය තියෙනවා පිටට කියන අතර මතර කියන අර්ථය තමයි අපි කියන්නේ රුක්කං ආරුහින්තු කියනවා. අපි ගහ උඩට නැංගා කියලා කියන්නේ. එහෙම කියන්නේ ගහට නැංගා කියන එක තමයි ගස උඩට නැංගිය කියන එක. පාලි භාෂාවේ මම මේ කතාව කිව්වා කලින්. යමක් මතට නගිනවද යම් තැනකට බසිනවද මේ පදේ තියාගෙන කියනවා.
ප්‍රයත්න නැගිලන්නේ
අස්වැය පිටට නැංග අසු මතට නැංග
ඒ මත කියන එකට පාලිය මෙන්නේ නැහැ
උපරි කියන පදේ අපිට කියන්න පුළුවන් ඒ වුණාට ද්විතියාවෙන් වගේ දෙයක් හදලා තියෙනවා රුක්කං ආරෝහිත්වා ඉවි හරි
පානිනම් කියලා ජීවිතයකට කියන්නේ
ඈ
පානිනම් කියලා ජීවිතයකට
පානි කියන පදේ ප්‍රාණියක් කියනවා ඒක ගැළපෙන විදිහට අපි ගන්න ඕනේ. ප්‍රාණියා කියන
යථාර්ථයෙන් දෙන රෝපාරු වෙන ගාතාව.
ඔව් පාණිපදයේ දෙනවා. ප්‍රාණියා කියන අර්ථය. පානාතිපාතා කියන තැනමත් තියෙනවා. පාන අතිපාත. සිංහ පාලියට නෙගීමත් අපි හොඳ බලන්න ඕනේ. තුන්වෙනි
කිතෙල්
සර්පයෝ මිනිසුන් දෂ්ට කරන්නේ නෑ හරි හිතෙන තමයි
හිතෙන හිතෙන් කියන්නේ
දීලා තියෙනවා
ඒක සෝ පර්වතින් කියන්නේ පබ්බ නම් හි පබ්බත දස්මි
නෑ නෑ දැන් ඒ පර්වතයෙන් හ්ම් මේක විභක්තිය අපි ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ පර්වතයෙන් දිනාවේ පර්වතයෙන් එහෙමනම් කලින් හිටියේ පර්වතයෙන් දැන් එතනින් වෙන් කරලා තමයි ගෙනවලා තියෙන්නේ ඒ බ්‍රහ්මංචමිය
ආරංචිනවා වඳුරකු කියන්නේ දුතිය ආදීකවතින් දින මිය ආපරීති අනුදේ සෝ
ආහාර කිව්වත් පාලි වාක්‍යයක් තියෙන සිංහලට හරවන්න. සූදෝ සූදෝ කියද්දිම තේරෙන්නේ නැහැ තේරුම් කියන්නේ සූදෝ අග්ගිනා භත්තං පචි
රක් කන්නේ අරක් කන්නේ
අරක් කියන්නේ සූදෝ විභක්තිය
සූදෝ පටම විභක්තිය ඒක
අග්ගිනා
අග්ගිනා
කරණ ඒක වචන කරණ විභක්ති ඒක වචන තත්යාවේ තියෙනවා උතින් ගැලපෙන්නේ කරණයද බත්තම් පචි ඉමරතම් ඕදනම් පචි ඕදනම් කියන්නේ
ඕදනම් දෙතිය ඒක පචි
පචි එච්චර හිතන්න දෙයක් නැහැ දැන් මේ පචති කියන ක්‍රියාපදයෙන් හැදුණු
කිසෝ
ආ කිසුවිය නේද ඒ ඔක්කොම කියන්නේ සූදෝ
සූදෝ
අරක්කේමියා
අරක්කේමියා
අග්ගිනා ගින්දරෙන් ගින්නෙන්
ගින්නෙන් බත් පිසෙයි
පිසෙයි හරි ඊට පස්සේ මම දෙක දෙන්නේ නේද චෝරා චෝරා භූපතිනෝ මනි චෝරේසු චෝරා භූපතිනෝ මනි චෝරේසු
චෝරා චෝරා කියන්නේ පතන පතන බහුවචන
වචන තේරුවා සරු
සරු මනිනේ
භූපතිනෝ
භූපතිනෝ ඡත්ති භූපතිනෝ ඒක වචනේ පරිතමාගේ
මනි
මනි මැනික
කවන්න කවන්න දැන් හොරකම් කරපු දේනි හොරකමට ලක්ුණ දේ
ද්විතිය
ද්විතිය කර්මපදීනි
කර්ම
මනි මැනික
ජෝස් සොරකම් කර
සොරකම් කර නුවණැත්තාගේ පුතා ධර්මය ගත්තේය.
නුවණැත්තා කවි
නුවණැත්තාගේ
කවිස්ස
පුතා
පුතා
පුත්ත ශබ්දය එතකොට ඒක වර්ණ ගන්න ඕනේ ඉගෙන ගත්ත කෙනා කුත්තෝ ධර්මය උගන්ති ධම්මං බුද්ධයයි වචන
කර්මයි වචන උගන්නා
උගත්තේ අතීත කාලවලයි
උගන්නේ
උගන්ති පචි වගේ උගන් පාති කියන එක අපි තියන් අයින් කළා යන්නේ එකතු කරා එතකොට උගන්හි උගත්තේ ඊළඟට
එතන තමයි පුත්ත කියන්නේ ඇයි මේ කතනාවනේ ඉගෙන ගත්ත හින්ද නේ
යා උගත් ඉතින් දැන් කතරූපදී
පුත්තෝ
ඉගෙන ගත්ත කෙනා හරි නේ මම කැලෙහි දිවියෙකු දුටු වෙමි. මම
මේ මෙතන අහන් කලේ මොකද
තම පුරුෂ තම
ඒකවචන කැලෙහි
කැලෙහි
තත්තනි ඒකවච දිවි දෙතිය ඒකවචන දුටු වෙමි අතීත උත්තම පුරුෂ
ඒකවචන
අහන් වානරේ කැලේ වානරේ වානරේ
නේ වන ශබ්දේ
වන
කොහමද ඉන්නේ උඩ වරම ඉන්නේ
අංගි ශබ්දේ
වන ශබ්දේ අයන් මේ ඉවර කරලා තියෙන වන කියදී අයන් බුද්ධ ශබ්දේ වගේ වනි එහෙම නැත්නම් වනම්හි වනස්මි
ආවනි වනම්හි වන අහන් වනේ දීපන්
දීපේ බලන්න දීපි ශබ්දේ විභක්තිය ဒုတိය කිව්වද
ဒုတိය
එක වචන එතකොට දීපි ශබ්දේ කියගෙන යමු බලන්න ෂෝට්
එක අග්ගෝ හා දීපි දීපි දීපයෝ දීපින් දීපි දීපය දීපින්
දීපන් කිව්වද දීප ශබ්දේ යන්නේ කියලා කිව්වද
දීපින් දුටු වෙමින්
දුටු වෙමින්
දුටු වෙමින් පස්සෙන් පස්සන්
මේ වර්තමාන වා අර එකතු වෙන ප්‍රත්‍ය ටික මතකද ඉන් උන් ඕ ත ඉන් ඉන් මහා ඉන් එකතු වෙන්නේ පස්ස ඉන්
පස්සින්
පස්සින් අපස්සින් පස්සින් මතකයි නේ තව ටිකක් බලන්න ඕන. ඊළඟට ඔහු මිටින් මට
මුට්ටිනා සෝ මුට්ටිනා මටනේ ඕ මට
අම්ම ශබ්දය බැලුවද චුට්ටක් හරි බැලුවද නිකන් මදි වගේ
මය
කියාගෙන යනවා විවත් වී නිකන් කියදෙනවා
අහම්මය අම්හේ මම්මම
පොලිමට් වෙන්න නොන්න නැත්නම් අමුතු කරගන්න
මම
මම
සෝ මුට්ටිනා මං පහරි
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 දීවරයා දීවර කියන එක කියන්නේ දීවරයා නැව කියන වචනේ තාම කියවිලා නැහැ. ඒක වර්ණගෙනදී මම කියනවා. නැවෙන් නැව කරන කොටගෙන මොහොතට ගියේය. එතකොට නාවාය කියලා කියන්නේ නැවෙන් කියන එක. ඒක වෙනස් විදිහට වර්ණගෙනදී ස්ත්‍රීලිංග පදයක් අපි ඉස්සරහට කතා කරනවා කියන්නේ. හරි.
දීවරෝ නාවාය උදතින්
ගියේය.
කච්චි
කච්චි අර විභක්ති කියනවා පතනම සර්පයා මීයෙකු කෑවීය.  මීයෙකු කෑවීය. මී යන්නේ මෝසික කියලා පදේ ගන්න. සර්පයා ඒක වචනේ කිසිත් අපේ විභක්ති ඉන්න ඕන මොකද්ද? මීයෙකු කියන්නේ
මූසික.
එකෙක්
මූසික.
කෑවේය. ඔය දැන් ගොඩ කරලා අපි කාදති කියන පදේ තමයි ගන්නෙ. එතකොට කාදි කෑවේය.
මූසිකා නේද?
මූසිකා. තියා එක වචන. ගොවියා අත් වලින් සතුරාට ගැසුවේය. වාක්‍ය අපි නිකන් දැන් කියමු බලන්න, බෙදන්න නැතුව කියන්න පුළුවන් ද කියලා. එහෙම නම් අවශ්‍යත් නැහැ තේරුම්.
කස්සද?
කස්සකද?
මේ කස්සකෝ ගොවියා අත්වලින් වඳුරාට
සතුරාට
තේබි අතුරාට හරි අතුර හරි හරිස හරිනෝ අතුරාට හරි
ඒ තයන්න දෙක්කටම චතුත්තිර දාන්න එපා. ඒකයි මම කියේ. දැන් පහර දුන්නේ කියන එක අපි පහරන් අදාසි කියනවා නම් චතුත්තිර දැම්මම කමන්නේ. එහෙම නැත්නම් පහරින් කියලා නම් කියන්නේ, පහරි කියලා නම් කියන්නේ. ඒ තැනක ဒုတိယව දානවා.
කස්සකෝ කත්තේ අරින් පහරි.
පහ නෙවෙයි, පයන්න දීර්ඝ නේ.
පහරි.
පහරි. විලින්දා රජතුමාගේ අශ්වයකු විලට ගත්තේ. මේක තියෙන එකම පොඩ්ඩක් වෙනස් කරන්න
කිව්වේ.
රජතුමාගේ
රූපාරස
රූපති පදේ කියමු බලමු. ගුණපතිස කියන වෙයි. ඔගෙනම පදේ දරුවා මේ කිනාති කියන පදේකුත් දැන් තැනක ඉදිරියට තියෙනවා. හැබැයි කිනි කියන පදේ තමයි යෙදෙන්නේ. කිනි මිත් කිනි ඒ විදිය තමයි අතීත පදේ යෙදෙන්නේ. ඒ කිනාති වගේ පදවල නේ එකක් මතක තියාගන්න. මිනාති කියන එක තමයි මිනි. අමිනි මිනි ඒ විදියට වර්ණනය. අවසානෙකනේ විදේසත් දායකයා ඍෂිවරයාට දානයක් දුන්නේය.
ඉෂිවරයා නැමෙන්න දායකයා ඉෂිවරයාට දානයක් දුන්නේ දුන්නේ දායකයට කියන්නේ
දායකම තමයි
දායකෝ චතුර්ථී පරි මේ අරක වෙන්නේ ඉෂිවරයා ඉෂිවරස්ස ඉෂිවරයට
නැත්නම්
කිව්වා ඉසිනෝ දානං දානං
දුන්නේය
දෙනාට
දදාති කියලා කියන්නේ
දදාති දදා දදි දදි දදි
අදදි කියන්නත් පුළුවන් දදි කියන්නත් එතකොට දායක කියන පදේ හැදෙන විදිය ගැන ව්‍යාකරණී කියවෙනවා මේ ඒකට දා ධාතු වේ හැදෙන්නේ දෙන කිනා කියන එකයි අර්ථය දායක කියන දෙනු දෙන තැනත්තා ඉවත් ටිකක් අපි මේ නිරුක්ති දෑගෙන ඉන්නේ කේ වටිනාකම තියෙනනේ ඒවරන් ඉච්චර වෙදගත් නැහැ කියමුද දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ කියනවා ලෝක නායකෝ කියලානේ නායක කියන ಪದේ තේරුම මොකක්ද නායක කියන එක අපිට දැන් නායක කියවම තේරෙන්නේ නිකන් පිරිසකගේ ප්‍රධානියා කියන අර්ථය විතරනේ තේරෙනවා ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා ඒක මම ව්‍යාකරණ පොත්වල විස්තර කරනවා කොහොමද මේකේ අර්ථය ඉන්නේ නායක කියන අර්ථය මී කියලා ධාතුවක් තියෙනවා ඒකේ මී පාපුණණේ කියන ධාතුව පැමිණවීම අර්ථයේ ධාතුව ඒකේ තේරුම කමුණවනවා කියන එකයි ඒකෙන් තමයි මී යති කියන ಪದය හැදෙන්නේ එතකොට නේති කියන ಪದය හැදෙන්නේ එතකොට නායක කියන ಪದය හැදෙන්නේ තේ නී ධාතුවේ පොඩි වෙනස්කම් වෙලා ඒක හැදෙන විදිහ අපි දෙවෙනි පොතේදී වගේ තමයි ඉගෙනගෙන තියෙන්නේ ඒක පස්සේ කතා කරමු ඒකේ අර්ථය පමුණුවන තැනැත්තා කියන එකයි. නායක කියන ගේ අර්ථය පමුණුවන තැනැත්තා. ඒතකොට භාග්‍යතුන් වහන්සේට ලෝක නායක කියලා කියන්නේ ලෝක සත්වයාව නිවනට පමුණුවන උතුමාණන් වහන්සේ කියන එකයි අර්ථය. එහෙම නැතුව ලෝකයාගේ ප්‍රධානියා කියන අර්ථය එහෙම නෙවෙයි. ඒක නිසා ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. ලෝක සත්වයාව නිවනට පමුණුවන උතුමාණන් වහන්සේ කියන අර්ථය. ඉතින් සාර ඒ වචනේ ගැත්තට මේ හරි අර්ථ අපි දැනගත්තොත් තමයි සමහරට අපිට හරියට ඒකේ හිත උනත් පිළිගන්නේ ශ්‍රද්ධාව උනත් හරියට පිළිගන්නේ දැන් අපි නිකම්ම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ගුණ අරහන් ආදී ගුණ කියලාගෙන ගියාට අපි තේරෙන්නේ ඒකේ ධර්මයේ විස්තර කරලා තියෙන පදත් එක්ක අපි ඒකේ හරි අර්ථය මොකද්ද කියලා දැනගන්න ඕනේ ඒකට ශ්‍රද්ධාව පිළිගන්නේ දැන් අපි ගාථාවක් කියුවා ඒ දැනක අපිට හොඳට අර්ථයට හිත බැහැ ගන්නවා. අපි ඒකේ අර්ථ ටිකක් හරි දන්නවා. ඒ නිසා දැන් වන්දනාවක් කරත් නැත්නම් නීරසයිනේ අපි ඔය නිකන් කියව අනිත් කට්ටිය කියනවාට ඉතින් ඒ විදිහට කියාගෙන යනවා. ඒකෙන් නියම කුසලයක් වෙන්නේ නැහැ. තමන්ගේ හරි කුසලයක් වෙන්න නම් ඒ ගාථා වල තේරුම් වලට හිත පුළුවන් තරම් යොදන්න උත්සාහවත් වෙන්න. එතකොට හොඳ කුසලයක් කරගන්න පුළුවන්. එනිකා ටිකක් අර ගාථා වල අර්ථයෙන් බලන්න තියෙන එක හොඳයි අපි අද ගාථා දෙකක් විතරයි කතා කරන්න බලමු මේ ටික ඉවර කරලා ඉතින්
කන්ට්‍රේටර් එකේ ලෝක කියන එකේ ඉඳක් තියෙනවා ලෝක නායක නායකකෝ ලෝක කියන
ඒ ලෝක නායක කියන පදේ සමාස පදයක් එතකොට ඒවා තාම කෙලින නැහැ ලෝකයෙහි නායකය එහෙම නැත්නම් ලෝක සත්‍යයන්ගේ නායකය කියන අර්ථය ඒවා දෙවෙනි පොතේ කතා කරනවා මේ පද හැදෙන විදිහ. ඔය පද දෙක එකතුවක් නේ. ඒ එකතු වෙන ක්‍රම උගන්වන්නේ සමාස කියන පාඩමේ. ඒවා අපි පස්සේ කතා කරමු. දැනට එහෙම කතා කරමු කියෝ තේරෙන්නේ. එහෙනම් ඊළඟට අපි දැන් නවවෙනියගෙත් අපි කීපයක් කතා කරගෙන යමු ඔක්කොම නැතත්. කියනවා මේකේ එකම රටාවක් තියෙන්නේ ඒ ටිකේ වචන ටික අපි ගුරු කරගන්න තමයි තියෙන්නේ දැන් අටවෙනි එකට වඩා මේකේ ඇත්තටම වෙනසකට තියෙන්නේ අමතොම ශබ්ද ටික එකතු වෙලා තියෙනවා නැත්නම් අනිත් ක්‍රියාපදාදී ලොකු වෙනසක් නැහැ ඒ ටිකේ නිසා මේ වචන ටික ටිකක් ගුරු කරලා තියාගන්න අමතොම ශබ්ද දෙමේ පොති මේ පොතේ තියෙනවට වඩා අමතර පද තියෙනවා එකක් මම කියන්න ඕනම තිබුණා මේ චතුත්ති චට්ටිවල ඒක වචනේ අම්හං කියලා පදයකුත් තියෙනවා. ඒක වචනේ අම්හං කියලා පදයක් තියෙනවා. ඒ වගේම බහුවචනේ අම්හේ කියන පදේ අස්මාකං කියලා අලුත් පදේකුයි තියෙනවා. ඒව දැනට ලියා ගන්න එපා. දැනට අපිට එච්චරම ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම යෙදෙනවා කියලා දැනට සාමාන්‍ය මතකයක් තියාගන්න. මීට අමතරව තවත් පද යෙදෙනවා කියලා. දැනට මේකේ තියෙන ටික දැනගත්තම නැති. නැත්තම් මේ ටිකවත් දැරුවොත් මේ තවත් ඒවා එකතුනාම අමාරු වෙනවනේ නේද? දැන් මේ චතුත්ථිහිම අපි පාඩම් කරගද්දි ලේසියෙන් මතක තියාගත්තා. මම මයිහං මමම්මි. තව තුයිහං තවන්ති. ඒ විදිහට රටාවකට ටිකක් මතක තියාගන්න. චතුත්ථි ඒක වචනේ. මම මයිහං මමම්මි. තව තුයිහං තවන්ති. ඒක එකම රටාවකට යන්නේ නේද?
චක්කියේ
වරනේ සින්න. අතරමෝන දෙකක් මම අනිත් එක තිබුණත් එතකොට දැන් අපි පොතක් කියවා යද්දී තියෙන්නේ මත් පාඩම් කරපු එක නෙවෙයි. එතකොට දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේට අපි කලින් කියලා තියන්න වෙනවා එකකින් විතරක් දේශනා කරන්න කියලා නේද? බෑ තියෙමු ඉතින් වාගි දුන්නා දේශනා කරලා තියෙන විදිහට එපායි. ඒ අතරම මතක තියෙන්න ඕන. නැත්තම් අපිට ඒක මේ තේරුම් ගන්න බැහැ නේද? එතන කියවත් මේ මේ හතරෙම යෙදිලා තියෙන එකයි වැඩි. මොන
එකකින් කියලා තේරෙන්නේ?
තවන් කියලා කියනවා.
ඔව් තවන් කියලා පදෙත් තියෙනවා.
ඒක ලියාගන්න. ඒක තුයි නම්
තවන්
ඉතේ තවන් කියන එක මේකේ දීලා නැහැ.
ඕන්.
මාර මේක තියෙනවා කියලා මාඩි මේක
තියෙනවා. තව පොඩ්ඩක් එක තියාගෙන තියන්න කොහොමයි මම ඊට පස්සේ බලලා කියන්නම් ඒක හරියට
තව තවන්ති මම තුමාලියා මමන්නේ
එහෙනම් අභ්‍යාසෙ චුට්ටක් බලන් යන්න මුල් දෙකෙන් තනින්නම්
නමයි
පස්වෙනියක පළවෙනි පෙත්ත
තුම්හාතං සුනුහා මග්ගේ සයින්සු තුම්හාතං කියන්නේ තොපගේ සුනකා සුනක බල්ලෝ මග්ගේ මාර්ගයේ සත්තලි ඒක වචන සයින්සු නිදාගත්ත
තොර තුම්හාකං කියන්නේ
තොපලා
චට්ටි බහුවතම වදී සුනකා කියන්නේ ප්‍රථම බහුවතම වදී හරි අටවෙනි එක
මංචෝර ප්‍රථම එක වචන
පාලි වචනේ මම කියන එක සිංහල තේරුම
මොකද මම මගේ මගේ පුතස්ස පුතාගේ මනේව මැනික
නේ
මයික
මනයෝ කියන විභක්තිය හරි වචනය ඒක වචන නෙවෙයි
මනයි
මනි මනි මනයෝ
බහුවචන මනි චෝයේසි චෝතං කරයි
කලේ
කලේ
එතකොට කියන්න ඕන චෝරෝ ප්‍රථම ඒක වචනයි සොරා මම පුත්තස්ස මගේ පුතාගේ මම කියන එකත් චට්ටි පුත්තස්ස වලින් චට්ටි මනයෝ කියන්නේ ဒုတိය බහුවචනයි මොකද හොරකමට ලක්ුණ දෙයි කර්මපදී සෝරේහි අතීත ක්‍රියාව. ආත්මහිනා කියන්න බලන්න. හත්තිනියෙ.
තුම්මන් දාසා අරිනන් අත්තේ හරින්. තුම්හන්
තුම්හන් තුම්හන්
තුම්හන් තු
මොකක්ද විභක්තිය?
උත්පත්ගේ
හරි කියන
අපගේ 16 වෝ ප්‍රථම බවචන අරිනන්
අයිතියක් නේද කියන්නේ නැහැ. අරි කියන්නේ සතුරට. දැන් නම් ප්‍රත්‍ය දැක්කම ලේසියෙන් අඳුරගත්තා ඒකි. චට්ටි චතුත්ති බහුවචන. නම් ප්‍රත්‍ය තියද්දි බොහෝ විට කෙලවරි අරිනම් බුද්ධානම් මේ විදිහට හැම එකකින් අග්ගීනම් ඒ අන්තය වෙනස් වුණාට පුල්ලිංගයේදී නම් ප්‍රත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ශ්‍රීලිංගයේදීත් එහෙමයි.
සතුරංගේ හත්තේ අශ්වයන් හරි හරින්තු ගෙන ගියහ.
තව ටිකක් වේගෙන් කියන්න පුරුදු වෙන්න ඕන නැහැ. දැන් පොතක් බලද්දි එහෙම පිටුවක් කියවද්දි දවසේ ඉවරයි නේද? ඕනු කියන්න අමාරුයි. ඒ නිසා ටිකක් අර වචන ගුරුමාදිකම තියෙන්නේ. මේ කියද්දි තේරෙන්නේ මේ විභක්ති ටික ගුරුමාදිකම. ඒ නිසා කීප වතාවක් කියවන්න. ඔක මහ ලොකු අමාරුදයක් නෙමෙයි. කීප වතාවක් කියවුවාම මේ මේක නිකන් බලාගෙන මතක හිටිනවා. මහ ලොකු අමාරුදයක් නෙමෙයි. එහෙම කීප වතාවක් දවසකට කීප වතාවක් කියවුවාම හරි. තාම එකතු වෙලා නැහෙනේ ගොඩාක්. නැත්තම් පස්සට යන්න තවත් අමාරුයි. ඒ නිසා දැන් මේක කියවලා තියන්න. හරි. එහෙනම් ඊළඟට අපි ටිකක් වෙනස් එකක් කියවමු නේද නැති එක. නේද? මේවා දැන් කරලා දෙන්නේ විතර. මුනි කවීනං පුත්තානං ධම්මං දේසේති.
මුනි කවීනං පුත්තානං
ධම්මං දේසේති.
මුනි භික්ෂු මහන්සේ
කවීනං පුත්තානං
කවියගේ පඬිතයන්ගේ පඬිතයන්ගේ පුත්තාන පුත්‍රයන්ට ධම්මං දේසේති.
දේසේති
ධර්මය දෙසූසේක.
ඒ කියන්නේ අම්මතුම චබ්දයක් නැහැ නේද? අපි ඒක කවියන් කියන එක එහෙම නැත්නම්
කවිතාව
කවිතාව කියන එක තුමහා කන් හරි කියලා යයි. කොහොමද වෙනස් වෙන්නේ ආරත?
තොපගේ
10 10 නේද තියෙනවා.
ආ තියෙනවා.
කවි හැම තියෙනවද?
කවි
තව පුත්තා.
තව පුත්තා.
අපි මේ මොනි කියලා නේ කිව්වේ නේද? මුලින් මේක තියෙන වචන ටිකමනේ කොහෙන් හරි මාර්ක් කරලා කියන්නත් තියෙන්නේ නේද? මුතාලුත් ඒවා කියලා බැරි. කස්සකෝ තව දාසේහි සද්දින් ගාමං ගච්චි. කස්සකෝ තව දාසේහි සද්දින්.
කස්සකෝ ගොවියා තව ඔහුගේ
නුඹගේ
දාසේහි සද්දින්
දාසේහි
දාසේහි
දාසයන් සමගින්
ගාමං ගච්චි
ගමට
ඊළඟ එක අම්හාකං ඉසයෝ අම්හාකං ඉසයෝ ගාමං ගච්ඡින්සු
අම්හාකං
අපට අම්හාකං ඉසයෝ දැන් ඔය සම්බන්ධයක් ගැන කියවෙන තැන්වල විශේෂයෙන් මතක තියාගන්න තියෙන දෙයක් පිටිපස්සේ නාම පදයක් තියෙනම් ඊට කලින් තියෙන බොහෝ විට කර්ම පදයක් හෝ කර්තෘ පදයක් පිටිපස්සෙන් තියෙනවා නම් ඊට කලින් බොහෝ විට චට්ටි පදයක් චතුත්ති පදයක් වගේ තිබුණොත් ඒ කියන්නේ චට්ටි චතුත්ති රූපයක් තිබුණොත් බොහෝ විට ඔබේ චට්ටියක් වීම ඉඳ වෙයි. මොකද අයිතිය ගැන කියවෙන අවස්ථා වෙයි. තේරුණාද? ඒක පිටිපස්සෙන් තියෙන කර්තෘ පදයක් හරි කර්ම පදයක් හරි නම් බොහෝ විට ඊට කලින් චට්ටි හෝ චතුත්ති රූපයක් තිබුණොත් චට්ටියක් වීම ඉඩක් තියෙනවා. දැන් බලන්න ඕනේ මේ තැනක අයිතියක් ගැනද මේ කියවෙන්නේ කියන එක. තේරුණා?
අම්මාකා
ඉසයෝ කියලා නේද මං
කියුවේ?
ඉසයෝ. මොකද මොන පදින්ද ඉසයෝ කියන පදේ හැදිලා තියෙන්නේ? ඉසි ඉසි ඉසයෝ කියන්නේ ඉසි ඉසි ඉසයෝ ඉසි කියන්නේ ඉර්ෂිවරය අමාරු
ඉසයෝ කියන්නේ
බහුවචන
බහුවචන
ප්‍රථම
අපේ ඉචිවරු
ඉචිවරු ගාමං ගච්ඡින්සු දොට ඉතින් වල බලන්න ඕන දැන් පිටිපස්සෙන් තියෙන ප්‍රථම පදයක්නේ උක්ත පදේ ඊට කලින් කියවලා තියෙන්නේ චට්ටි හෝ චතුත්ති වගේ පද රූපයක් තියෙන්නේ අම්හාකං කියන එක චට්ටියෙත් තියෙනවා චතුත්තියෙත් තියෙනවා ඒකට ඔය තැනක අර අයිතියක් ගැන තමයි පිටිපස්සේ පදෙත් එක්ක සම්බන්ධი තියෙන්නේ නැත්නම් චතුත්තියට ගැලපෙන්නේ නැහැ ඔතන අර්ථේ දීමාර්ථයක් නේ තේරුණා ඒ තැනක ඒ නිසා අපි වෙන් කර ගන්න ඕන මේක මොන අර්ථයේද චතුත්තිද චට්ටිද කියන අර්ථය. හරි. පුළුවන් එක වාක්‍ය දාර්ථයේ තේරුම් අරගත්තම පුළුවන් එක තේරුම් ගන්න. හරි. ඊළඟ එක තුම් හේසු ලෝභෝ අත්ති තුම් හේසු ලෝභෝ අත්ති තුම් හේසු
නුඹලා කෙරේ
කෙරේ ලෝභෝ අත්ති
නුඹලා කෙරේ ලෝභය
ඇත ඒ කියන්නේ ඔය ගොල්ලන්ට ලෝභය තියෙනවා කියන එක තමයි අර්ථය පැහැදිලි නේද තේජවන්තවස්න මයං තුම්හාකං මිත්තේහි සද්දින් මග්ගං ගච්ඡින්හා
පාරට
ගච්ඡින්හා
යේනි
අවසන් මේ ටිකක් කියමු බලන්න දැන් නේද? 18 දිනක.
තුන්හි අබයෝ මා
නෙවි අහ අහයෝ එක හදාගන්න. මේකේ වැරදි ටිකක් තියෙනවා ඒ ටිකත් හදාගන්න ඕන.
අහයෝ මා මා ප්‍රේත තුන්හි තොපි පඨම අයිති වචන මධ්‍යම පුරුෂ නිරෝධතම පුරුෂ අහයෝ කියන්නේ පඨම ප්‍රථම පඨම ඒක වචන
ඒතකොට මේ දෙකම ප්‍රථම අහය
නැහැ අහයෝ අහයෝ කියන්නේ මේ
නැත්තම්
ෘතිය
සර්පයෝ ඌ තොපි කියන එකයි තේරුම
නැහැ නැහැ අහයෝ අහයෝ කියන්නේ මේ කරණ කොට වෙන
කියනවලම එහෙම තේරුම
අහයෝ කියන්නේ මොකක්ද
අහි අහි දොතියා බහුවචන කරණ නෙමෙයි දොතියා කර්මපදේනේ
එහෙම
අහයි අහින් අහි අහයෝ කියලා දොතියා කරණ නං අහිනා අහිවි අහිහි කියලා නේද තේමන මා කියන්නේ වැලැක්වීම අර්ථේ නිපාතය ප්‍රතිෂේධාර්ථය කියලා කියනවා. ඒ කියන්නේ එපා කියන එක වැලැක්වීම අර්ථය. නොම කියලා සිංහලෙන් දාන්නේ. සිංහලෙන් ඕකට අපි දාන්න තියෙන ලේසිම වචනේ නොම.
ආමි කියන්නේ ඉඳන්.
නොම කියන්නේ.
තුන්නේ අහයෝ මා මරේත.
මරේත.
මාරේ.
හරි.
තොපි සතුරන්
සතුරන් අහි කියන්නේ සතුර අරි කියන්නේ
සර්පය සර්පයන් තොපි සර්පයන් නොවැලේ
නොම කියලා අයියෝ තේරුම කියන්නේ
නොම මාරේත කියන්නේ
මාරේති කියන්නේ මොකද්ද මාරේති
තොපි සතුරන්
සතුරන්
තොපි සර්පයා නොම රයි
රයි
නොම
මරව එහෙමයි කියනෝ නේ මා කියන එක අපි අර්ථ කියනෝ නොම තේරුණාද මාරේත
මරව
මරකු
මරව
මරව කියන එකත් ඔය අර්ථයෙන් තමයි
හු එකෙන්
මරව
නොමරව ඊ හු
තව ටිකක් බලන්න තවටි අග්ගි ශබ්දේ එහෙම තව ටිකක් බලනවා ඒකත් බලන්න ක්‍රියාපද තව ටිකක් කීපවතාවක් කියවම මද කිරිනවා අනිත් පැත්තේ අපි ඉච්චර කියන්න ඕනේ අද එහෙම පාළියට මෙලීම දැන් මම පොඩි ඉල්ලීමක් කරනවා මේ මේ ටික පොඩ්ඩක් අභ්‍යාසත් අමාරු ඒවා කියනවා ලියන්න අමාරුද කියන්න ආයෙත් තව කන්න කියලා තිබ්බට කමන්නේ. කියලා තිබ්බත් දැන් වෙලාව දින් ලොකුවට ගන්න කියලා මම කියන්නේ. හැබැයි හැමෝටම නෙමෙයි විශේෂයෙන්ම කලින් කරලා නැති ආයතන වලට.
මට
කියන්න අභෝගතාවක් දැන් මේ ටික හොඳට බලලා මේ ටික ලියන්න. හිතේ තිබ්බට ඒක පුළුවන් නම් මම ඒකයි කලින් ගෙන කිව්වෙත් නැත්තේ. මේක තමන්ට පුළුවන් නම් ලොකු ගැටලුවක් නෑ. ටිකක් පැටලෙනවා වගේ තේරෙනවා. ඉතින් තමන්ට තේරෙනවා නේ මදි කියලා. එහෙමනම් ලියන්න. ඇත්තටම මේ අභ්‍යාස දිව්වේ නැතත් කමන්නේ. තමන් අර කලින් කියපු විදිහට මේ ටික ටිකක් හිතින් කියලා හුරු කරනවා නම්. අපි නම් දැන් අහි කියන පදය කියලා. ඒකේ තේරුම දල අර්ථේ මම දියාගෙන ඒක ටිකක් හිතින් වර්ණගලා බලනවා. තමන්ට එකක් හරියට පුළුවන් නම් ඊට ටික පුළුවන්. ඒක මහ ලොකු ඉතින් විඥාවක් නෙවෙයි. දැන් අග්ගි ශබ්දය අපි හුරු කරගත්තා නම් ඉතින් කවි කියන ශබ්දය හුරු වෙනවායි මේ වෙන්නේ. හැමෝම ඔය ඔක්කොම කටපාඩම් කරලා නැහැ නේද? දැන් බුද්ධ දේශනාවේ තියෙන හැම ඊකාරාන්ත ශබ්දයක්ම ඉතින් මේ පොත්වල ලියලා දෙන්න බැහැ. වර්ණගල එකක් ලියලා දුන්නම ඒ අනුසාරයෙන් ඉතිරියව හදාගන්න අපි ඒක කීපයක් කියලා හුරු වෙන්න ඕන. එතකොට තමන් පුළුවන්. ඒක මහා ලොකු විඥාවක් නෙවෙයි. අග්ගි අග්ගි අග්ගයෝ වගේම තමයි කවි කවි කවයෝ. මේ විදිහ. ඒ හැදෙන රටාවත් ඒ නිසා තමයි අර පොඩ්ඩක් කිව්වේ. එතකොට ඉතින් ලේසියි ඒක මතක තියාගන්න. ඒ විදිහට පොඩ්ඩක් ටිකක් යෙදෙන්න. ටිකක් කීපවතාවක් දැන් අඩුම මේකේ දැන් මේකේ තියෙන ඒ වචනවල තේරුම් ටික ටිකක් බලාගෙන ඒ විකාරාන්ත ශබ්ද ටිකක් දීලා තියෙනවා. ඒ ටිකේ තේරුම් ටික ටිකක් බලාගෙන එකක් හොඳට වර්ණගන්න හුරු කරගන්න ඕනේ. දැන් අපිට උගන්වන කාලෙදී නම් මේ ඔක්කොම ලියන්න දෙනවා. ඒ කියන්නේ හැම එකක්ම ලියන්න ඕනේ. පොත් පිරෙන් ඉදින් ලියන්න වෙනවා. ඉතින් පුළුවන් වුණත් බැරි වුණත් ලියන්න දෙනවා. ඉතින් දවසේ සෑහෙන වෙලාවක් යනවා ඒකට. ඉතින් ඒ වගේ ඉතින් අර ආශ්මුණට මේ කාලේ නැහැ නෙවෙයිනේ. කාලේ ඉතින් තියෙනවානේ නේද? ඊට වඩා කාලේ අපිට යන දේවල් කරනවානේ සමහර විට නේද? ඒක නිසා මේකට දවසකට පොඩි වෙලාවක් වින් කරගෙන මහ ලොකු වෙලාවක් යන එහෙම ඒකට. දැන් ඒකයි මම කියන්නේ දැන් හැමෝටම දැන් පොඩි කෙනෙකුට නම් එහෙම අනිවාර්යයෙන්ම ලියන්න කියලා මම දෙනවා. ආශ්මුණ පොඩි නැහනේ. ඒ නිසා මේ මේකක් කියවුවාම ඉතින් ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා ලියන්නම ඕන නැහැ අපේ කතාව. ලියන එක අනිවාර්ය නැහැ. හැබැයි තමන්ට මතක හිටින් නැත්නම් කියවලා ලියන එක හොඳයි. කොහොම හරි කමන්නේ ටිකක් මේක කියවලා පුරු කරගන්න. දැන් මේක හොඳම දේ තමයි. තමන් එකක් හොඳට පුරු කරගෙන අනිත් ඒවා කීපයක් නිකන් හිතින් කියවලා බලන්න. ඊට පස්සේ දැන් මේ පිළිවෙලටම තියෙන කියද්දි සමහරට පුළුවන් මේ. හැබැයි මැදින් මැදින් ඇහුවොත් අමාරුයි. එහෙම බැහැ. මැදින් කිව්වත් කියන්න පුළුවන් වෙන්න ඕනේ. මැදින් ඇහුවොත් දැන් බුද්ධ දේශනාවේ තියෙද්දි ඉතින් ওই පිළිවෙලටම තියෙන්නේ ඉස්සරලා මේ අහං කියන පදෙන් වාක්‍යයක් ඇවිල්ලා ඊට පස්සේ මම ඒ පිළිවෙලට එහෙම ඉන්නේ නැහැ. මේක යෙදෙන අවස්ථාවේ හැටියට තමයි යෙදෙන්නේ. ඒ තැනදී අපිට ඒකේ අර්ථය මතක් වෙන්න ඕනේ. තේමන්නේ දියෝකතරම භාවිතයෙන් තමයි හුරු වෙන්නේ. මේක නිකම්ම අපි මේ පොත ඉවර වෙනකන් කියුවත් මේ ටික හුරු වෙන්නේ නැහැ. අපි මේ ටික එක වතාවක් හුරු කරලා ඊට පස්සේ පොතක් වගේ කියවන්න ගන්න ඕනේ. ඒකින්ම තමයි භාෂාව හුරු වෙන්නේ. ඒ නිසා දැන් භාෂාව හුරු වෙන්න තියෙන ප්‍රධානම දේ තමයි කියවීම. දැන් අපිට කොයිතරම් මේ ව්‍යාකරණ පුළුවන් වුණත් පොතක් කියවලා තේරුම් ගන්න බැහැ සමහර විට. මේ පොතක් කියවීමේ රටාව වෙනම හුරු වෙන්න ඕනේ. ඒකට තමයි කාලේ මදි නිසා තමයි දැන් මේ පොතේ දියන ඒවා ටික කරගෙන යන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම හැම දවසෙම පොඩි වෙලාවක් මේක කරගෙන පොතක කොටසක් කියවනවා.
රසවාහිනී
වගේ. ඔව් රසවාහිනී වීම මම හිතුවේ නම් ධම්මපද අටුවා වගේම ගන්න කියලා. ඒක පුළුවන් ඊට කලින් පාඨමංජරිය අපි ටිකක් කරගෙන ගිහිල්ලා රසවාහිනී හෝ ඒ වගේ කතා තියෙන පොතක් තමයි මුලින් ගන්න ඕන. මොකද එතකොට ඒකේ අවස්ථා සම්බන්ධය අපිට තේරෙනවා. එන්නතර විනය අටුවාවක් හෝ අභිධර්ම අටුවාවක් ගත්තොත් මුලින් අමාරුයි. ඒකේ දහම් කාරණාවත් අපි තේරුම් ගන්න ඕන, විනය කාරණාවත් තේරුම් ගන්න ඕන, අවස්ථා සම්බන්ධය තේරුම් ගන්න ඕන. එතකොට අලුත් කෙනෙකුට අමාරුයි. කතාවක අවස්ථා සම්බන්ධය තේරුම් ගන්න ලේසි. ඒ නිසා තමයි කතාවත් මුලින් ඉස්සර කියනවා කියලා කියන්නේ. පුරාණීත් කලා කියන්නේ ජාතක අටුවාව හෝ ධම්මපද අටුවාව තමයි මුලින් ගත්තා කියන්නේ උගන්වන්න. ඒ නිසා අපි ඉතින් ඒ ක්‍රමයට ඒ දෙකෙන් එකක් ගමු. ඒ අරගෙන කරගෙන යමු. ඉතින් ඊට පස්සේ අපි ගාථාවක් කියන්නේ ඒ වගේ අර්ථ විස්තර කරන විදිහ අටුවාවෙන් අහුවෙනවා. අටුවාවෙන් තමයි මේ ගාථාවේ පද බෙදලා කොහොමද මේ අර්ථ ගන්න කියලා විස්තර කරන්නේ. ඒ රටාව එතකොට අපිට අල්ලගන්න පුළුවන්. අපි මේ මන්ටම ඉතින් යමු. ඊට කලින් ඉතින් මේ ටික තව චුට්ටක් නැහැ. මුල් කාලේ තමයි අතරම ටිකක් මේක වැඩිපුර යෙදෙන්න වෙන්නේ. දැන් දෙවෙනි පොතට ගියපුවාම මේ වගේ අභව මේ එක වර්ණගිල්ලක්වත් නාම වර්ණගිලි එකක්වත් නැහැ දෙවෙනි පොතේ. නාම වර්ණගිලි එකක්වත් නැහැ. ක්‍රියාපද ගැන තියෙනවා හැබැයි. ක්‍රියාපද තියෙනවා ඒත් මෙද හරියෙදි. ඒත් සෑහෙන දුරක් ගියාට පස්සේ එතකන් නාම වර්ණගිලි එකක්වත් නැහැ. ඒතර මේ ටිකේ තියෙන දැනීමෙන් තමයි දෙවෙනි පොතේ ලොකු දුරක් යන්න තියෙන්නේ. භාවිකයට වඩා යන්න තියෙන්නේ මේ ටිකේ තියෙන මේ වර්ණෙකිලි වල තියෙන දැනුමේ. ඒ නිසා මේ ටික බොහොම වැදගත්. මේ ටික ටිකක් කරු කරලා තියාගන්න. ඒක ඔයිට වඩා කොයිතරම් දේවල් පාඩම් කරනවද නැත්තම් මේ ඕකේ හොඳම දේ තේරුමත් එක්ක අර චුට්ටක් බලලා තියාගන්න. ඒක රටාවක් ඉන්නේ තියෙන චුට්ටක් කියලා කියන්නේ මොකක්ද? එහෙනම් මේකෙන් අපි වාක්‍ය කීපයක් තියාගෙන යමු මේ. දෙවෙනි පැත්තේ නවයිනි අභ්‍යාසෙ දෙවෙනි පැත්තේ හතරවෙනි එක
බඳුරන්ට අත්වලින් නුගස්සව තෝ තන්
තෝ හරි තෝ
වඳුරන්ට කපීනා අත්වලින් හත්තේ
මේක වඳුරන්ට කියපුවාම චතුත්ති නෙමෙයි ප්‍රහාරයට ලක් වෙන කිනා ද්විතියාවට එන්න ඕන
ද්විතියාවට
නේ අර අර වගේම තමයි දැන් කලින් එකේ තිබුණා මේ මා මාරේත තුන්හි අහයෝ මා මාරේත ඒ වගේම තමයි මේකෙත් ද්විතියා පදේ මේ ඈ
තෝ කපී කපීනා
නේ
කපයෝ
ඔව්
කපයෝ හත්තේයි මා පාරේ පහරි
පහරි කියන එකත් යෙදෙනවා නමුත් වර්තමාන කාලේ පහරති කියලා කියන්න පුළුවන් හැබැයි සාමාන්‍යයෙන් බහුලව මේක යෙදෙන්නේ අතීත කාල පදේ ඔය මා කියන නිපාතයත් එක්ක අතීත ක්‍රියාපදයක් යෙදෙනවා වර්තමාන අර්ථයේ මේක ඒක නිසා පහරි කියලා කිව්වත් හරි උදාහරණයක් මාමං අපාදකෝ හිංසි මතකද කොහෙද තියෙන්නේ කියලා
හොඳද
එතකොට තියෙන්නේ කොහොමද මාමං අපාදකෝ හිංසි හිංසි කියන පදේ හදලා තියෙන්නේ හිංසති කියන ක්‍රියාපදයෙන් හිංසති හිංසා කරයි එතකොට මේක අතීත පදයක් විදිහට තමයි හැදිලා තියෙන්නේ හිංසි අජ්ජතිනී ක්‍රියා අපි අර අතීත ක්‍රියාපද ඊ ප්‍රත්‍ය කෙටි වෙලා යන්නේ ඇවිල්ලා තමයි පදේ හැදිලා තියෙන්නේ ඕකේ අපි කියන්නේ අර්ථ කියද කියන්නේ අපාදකෝ පානිති තතේ මං මට මා හිංසි නොම හිංසා කෙරේවා නොම හිංසා කෙරේවා එහෙම නැත්නම් හිංසා නොකෙරේවා කියන එක තමයි අර්ථය පැහැදිලි නේද
මොනතොන්න එක මා කියලා ගන්න
නෑ නේද
නෑ
මං පදේ දුතියා මට මාමං හිංති දීපාදකෝ මේ දෙවලේ කියන්නේ තමයි. ඒකට හිංති පදේ පොඩ්ඩක් මෙහා පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අර්ථ ගතිය ඔය විදිහටම ගන්නවා. ඒකට මේ ගාථාව අර සුකෝච්චාරණයේ කිනිත් පහසුවෙන් අර ගලා යාම හොඳට තියෙන නිසා තමයි වාගේ තුනක් දේශනා කරලා තියෙක පද පොඩ්ඩක් මාර්ක් කරලා දේශනා කරලා තියෙන්නේ.
මා බික්කේ කුණ්‍යානම් බයි.
ඔව්. ඒ වගේ අර ඒ සුදුසු විදිහට ඒ පද මාරු වෙලා තියෙනවා බුද්දේශනාවේදී. ඒ දැන් අපි අර්ථ ගැද්දි ගලපලා උක්ත පදේ අපි කියන විදිහට උක්ත පදේ වලට අරගෙන අර්ථ කියනවා. හරි. තව එකක් අපි බලාගෙන යමු නේද? 13 වෙනිද? පද ටික ඉස්සරලා විභක්ති කියාගෙන යන්නේ කොහොමදයි වගේ.
උඹේ පති
නෑ. පති කියන්නේ වැටුනේ කියන එකේ තේරුම. උඹේ කියන්නේ නුඹේ.
නුඹේ. තුවන්.
තුවන් කිව්වොත් නුඹනේ. මේක අයිතියක් ගැන නුඹ කියන ශබ්දේ තුම්ම ශබ්දයේ
තුම්ම
චට්ටි. තුම්හාකං.
තුම්හාකං.
තුම්හාකං නෙවෙයි තව. එහෙම නැත්නම් තුයියං. තුම්හාකං කිව්වොත් බහුවචනේ.
තුයියං. වාන වාන රෝග.
හා.
කුක්කං.
මෙරුක්කං නෙවෙයි.
දුක්ඛේ.
ඔතන දැන් ගහින් කියලානේ කියන්නේ. ගහින් වැටුණා. එතකොට මේ ගහින් නෙවෙයි. ගහින් වැටුණා කියද්දී
ගහින් වෙන්නේ
වෙන්නේ. පංච
පංචමේ. රුක්කං හා රුක්කං නා පති
පති. එතකොට දැන් උඹේ කියලා කිව්වොත් චට්ටි ඒක වචනයි. තුයිහං වඳුරා ප්‍රථමා ඒක වචනයි. උක්තපදේ වානරෝ රුක්කං හා එතකොට පංචමී පදේ පති කියන්නේ අතීත ක්‍රියාව. හරි. හැමෝම මොන්නේ අපි කීප දිනකට විතරක් දෙමු මේ ගිනේ විසුද්ධිය. තේපි අකුසල් නොම කරව නොම කරව තේපි අකුසල් නොම කරව අපුඤ්ඤං කියන පදේ ගන්න
තුන්දේ අකුසලං
අපුඤ්ඤං
අපුඤ්ඤං අපුඤ්ඤං න සමා
කරව
කරව
කරති කරයි කියන එකට කරෝති කරෝති කියන පදේ
ද කරෝත
කරෝත හරි තුම්හි අපුඤ්ඤං මා කරෝත එන්නතම් පාපං කියලා කියන්නත් පුළුවන් පාපං තුම්හි පාපං මා කරෝත තෙපි පව නොකරව පැහැදිලි නේ කොහොමද නෝ කරෝත කියලාද
න
කරෝත එහෙම වැලැක්වීම අර්ථයේදී නම් යෙදෙන්නේ නැහැ න කරෝත කියන එක න කරෝති කියන එක නම් යෙදෙනවා නොකරයි කියන එක නොකරව කියන වගේ අර්ථයකදී කරන්න එපා වගේ වැලැක්වීම අර්ථයකදී යෙදෙන්නේ නැහැ නොකරයි කියන එකේදී නොකරහු කියන එක ඒතනක න කරෝති කියලා නම් කියන්න පුළුවන් ඒතනක නොකරයි කියන අර්ථය කරන්නේ නැහැ කියන අර්ථය අර අර වැලැක්වීම අර්ථයක් නේ ඒතන කියෙදින්නේ හරි හිතලා අපි එකක් කියමු නේද දෙවියෝ දෙවියෝ අපිව රකිති දේව කියන පදේ ගන්න දෙවියා කිව්වොත් දෙවියෝ කිව්වොත්
ඒක බොහෝ
වෙන ප්‍රථම උක්ත පදේ ඉදවල අපිව කිව්වොත්
දෙවියා බොහෝ
ඉදවල අම්ම ශබ්දේ ද්විතියාව බහුවචන අහං මයං අංගේ මං මම කියන වචන දෙකක් තියෙනවා නේද ඔක හරි දෙකකින් එකක් ඒ වහස මම ඉලි කරන්න තව ටිකක් කාලයක්
ගියා.
තව ටිකක් ඉලි කරන්න දෙන්නේ ඉලි වෙනවා. ආයෙත් මම හදා පුළුවන් දැන්.
රුමුස් කියලා යන්නේ.
රුමුස් කියලා දෙන්නේ. දැන් මම ඉලි කියලා දෙන්න බෑ. තේරෙන්නේ
නෑ ඒක. තියාගන්න. ඒක දිරවනවා.
කියලා දෙනවා. ඒකද ඒනවා. සංගම්ති කාලේ. ගන්ධිනා කියලා ගන්න. ගන්ධිනා කියුව දැන් අපේ පොත්වල දීලා තියෙන අර්ථය හැටියට නම් ගන්ධිනා කියන එක හරි. ගන්ධිනා කියන පදේ. ඒකත් එකටම එන්න ඕන. අනන්ත ගුණ ගන්ධිනා.